අලා බුදුත්වයෙන්නේ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත්වෙලා ලෝකයාටත්ේ සත්‍ය අවබෝධ කරවාමීමේ සත්‍යය භාග්‍යතුන් වහන්සේට තිබුණා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වටිනාම ගුණයක් තමයි බුද්ධ ගුණය. ඒ බුද්ධ ගුණයක් සම්මා සම්බුද්ධ ගුණයක් කියන දෙක එක හා සමාන. එතකොට ඒ සමාන ස්වභාවයෙන් ඇති උතුම් ගුණවලින් සමන්වාගත උත්තමයන් වහන්සේගේ ජීවිතය අපට සිතනම් බිම කරන්න බැරි තරම් වටිනා ශක්තියක් සර්වඥ වහන්සේගේ ශාසන පරමාර්ථය තුළ සර්වඥ වහන්සේ හඳුනාගන්න පුළුවන් වාසනා ශක්තිය අපට ලැබෙන්නේ අපේ තියෙන ඥාන ශක්තිය හැටියට. එහෙම නැත්නම් ශ්‍රද්ධා භක්තිය හැටියටයි සර්වඥ වහන්සේ අපට හඳුනාගන්න පුළුවන්. ඔබේ හඳුනාගන්න ගත්ත ධර්මතයි අපට ශ්‍රද්ධාව තියෙනවා. බුදු සර්වඥ වහන්සේලා හැම මොහොතක් පාසාම චතුසත්‍ය ධර්මයන් අවබෝධ කළ බව කියන සම්බුද්ධ පදයෙන් පරෝපදේශ සහිතව අර සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත උත්තමයන් වහන්සේගේ අවබෝධය සෑම පැත්තකින්ම පුරු සෑම පැත්තකින්ම පරමාර්ථ සහිතයි. ඒ නිසා පරමාර්ථ සහිත උතුම් ගුණයක් දිනු කර ගන්න පුළුවන් වටිනා සත්‍ය සර්වඥයන් වහන්සේ කියේ. සියල්ල අවබෝධ කරගත්ත සියල්ල දක්නා නුවණින් යුක්ත පහළ වෙච්ච ඥාන සම්භාරය සර්වඥයන් වහන්සේ කියේ. කොට ඒ සර්වඥතා ඥානයෙන් දැකවටාල උතුම් ගුණය දිහා බලනකොට ඒ ඥානයේ තියෙන ස්වභාව ලක්ෂණයක් තියෙනවා. සර්වඥතා ඥානයේ තියෙන ස්වභාව ලක්ෂණය. මොකක්ද ස්වභාව ලක්ෂණය? සර්වඥතා ඥානයේ තියෙන අපේ ඥානවලට එළිය ස්වභාව ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ භාග්‍ය සම්පන්න පුද්ගලයන් සර්වඥයන් වහන්සේගේ సంతානයට පේන. අභාග්‍ය පුද්ගලයන් ළඟ හිටියත් පේන්නේ නැහැ. ඒකයි සර්වඥතා ඥානය කියන ස්වභාව ලක්ෂණය. ඒ කියන්නේ දැන් ඔක සඳහන් කරන්නේ දුරේ සන්තෝ ප්‍රකාශෙන්ති හිමවන්තෝ බබ්බතෝ අසංකෙත්තන දිත්තන්ති රක්කිනිස්සා යථාසරාති කියලා දේශනා සඳහන් වෙනවා. අනාථ බින්දික චිටෝරයක් දේශනා. ඒ කියන්නේ දැන් සර්වඥයන් වහන්සේගේ ඥානයේ තියෙන බලය තමයි භාග්‍යවන්ත පුද්ගලයා. භාග්‍යවන්ත පුද්ගලයන් කියන්නේ හේතු සම්පත් ඇති අය. මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න සුදුසු අය. නැත්තම් බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ යන්න පුළුවන් අය. මේ හැම දිනාටම සර්වඥන් වහන්සේ පිටව. අවුරුදු 45 තිස්සේ. එතකොට මේ සර්වඥන් වහන්සේ උතුම් දේශනාවේදී ලෝභනා වදාරන වෙලාවේ ඒ නොනැති අය තමයි උතුම් උදේශන් දෙපළ. මම කාටද පිට වෙන්නේ උපකාර වෙන්නේ කියලා. හවසකන් බලන්න. ඒ හවසකයි උදේසයි සූර්යසි කෝටි වාර ලක්ෂ වාරයක් සම්මතයට සමවැදිලයි බලන්න. එතකොට දොළොස් කෝටි වාරයක් සම්මතයට සමවැදින එක වෙලා. කියන්නේ ඥාන 12 ඉතින් සම්බන්ධ වෙයි. ඒ බලන එලා. එතකොට මොන ඥානද දැන් සර්වඥයන් වහන්සේ ලෝභා උදාහරණ කොට හේතුයි. එතන ඥාන ලබනවා දැන් රූපාවතර ඥාන ටික ලබනවා. කියන්නේ අපි පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන ඥාන ලබනවා. හතරයි. ඊළඟට අරූප අරූප ධ්‍යාන හතරයි. අටයි. ඊළඟට ඉන්දිය පරෝපරයක් ඥානෙ ආශය නුසේ ඥාන. ඒකෙන් 10යි. ඊළඟට නිරෝධ සමාපatti සමාය වෙනවා මහා කර්මා සමාපatti ඥානයෙන් පිට. එතකොට 12. ඥාන 12 එක්탱 කරගෙන තමයි ඒ දෙයක ලෝකෙදී බලන්න. ඒක ස්කෝල්දී සමාවද සමාවදී නෑ. එතකොට දෙයක 12යි අවශ්‍යද? 12යි. එතකොට මේ නුවණින් බලනකොට සර්වඥ සාඥාණයට දෙන්නේ හේතු සම්පත්‍ය ඇති අය විතරයි. අය සංකේ වෙන්නේ අය සංකේ වෙන්නේ. ඒකයි ධුවේ සම්පෝ ප්‍රකාශෙtti හිමාන්තෝ පබ්බතු කිය. හේතු සම්පත්‍ය ඇති කෙනා හිමාල පර්වතයාවේ පේනන් තුන් ලෝකේ කොතන හිටියා. සර්වඥතා නෑ. ඊළඟට හේතු සම්පත් නැති නැති කෙනා සත්‍යකිට්ඨන හිත්තන්ති සත්‍යකිට්ඨයන් ආදරාති මාතිපෝය දාසිත කනුවලත විච්ඡ ඊතල වගේ තේන ඒ මාතිපෝය පද කනුවලත ඉතර ඇවිදිනා කොරයන් වගේ දින තේනන් අන්න ඒ වගේ දින සරුවත් සාඥානෙත් මේ ළඟ ඉන්න කෙනෙක් උනා හේතු මතය වෙන්නේ වෙන්නේ නැහැ කියන එක නම් අල්ලාහ් කියති චුද්දසෝකයන් දැකේ නැහැ අල්ලාහ්ගේ තේපිය තේදනා ළඟට චුද්දසෝකයන් නැහැ අවුරුද්දේ පාන්තිසේ උරවනවා ඒ ඉච්චක චුද්දසෝකයන් දැකේ නැහැ අර හේතු සම්පත් ඇති අය විතරයි මේ එක සර්වඥයන් වහන්සේලාට තියෙන ගුණයක් බලයක් සර්වඥතා ඥානෙ තියෙන බලය ඉතින් අර ඥානවන්ත සත්පුරුෂයන්ගේ ආශ්‍රය තුලින් ලැබෙන සත්‍ය පාර්මී කුරුණ කාලයේදී හැම අවස්ථාවකදීම සත්පුරුෂය හොයනවා කියන ධර්ම ඉගෙන ගත්තා. සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලබාගෙන සත්පුරුෂය හොයනවා ගිහිල්ලා කොමන කාලයක් පාර්මී සත්‍යයේ මුදුන්පත් කරන කාලේ ඒ සත්පුරුෂ ධර්මයේමයි හේතු සම්පත් ඇති අයමයි හොයනවා ගිහිල්ලා තවන් ධර්මයේ ඉගෙන ගත්තා. අසත්පුරුෂයන් ළඟට ධර්මයේ උත්කලේ නැවට ගියේ නැහැ. ඒ අරමුණ සම්පූර්ණේ දිලියේ දිලියේ ගියා. අර සත්පුරුෂ ආශ්‍රේ බලවත් කරගෙන ගියා. මේ සත්‍යයේ බුද්ධත්වයට පත් වෙන පස්සේ හොඳට පිළිගියා සර්වඥයන් වහන්සේලාගේ තියෙන බලය. ඉතින් අන්නේ ආගේ බලය ඇති හේතු සම්පත් ඇති වෙනකොට භාග්‍යවතුන් වහන්සේ ඔයගේ ලෝක බල අදාළමින් ඉතන ඒ ඇයිට පිහිට වීම පිළිබඳ දෙතුන් ගණන් හිතින් වැඩපු අවස්ථා තියෙනවා. වික්ෂ සංඝයා පිරිවරාගෙන ගිය වෙලාවල් තියෙනවා. සාමාන්‍ය වික්ෂයක් හැටියට දැන් ඇති කරගෙන විතර සකලවාගෙන ගිය වෙලාවල් තියෙනවා. එහෙම නැත්නම් ආලෝකයක් මවලා ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ සතරවර ගාථාවකින් දහම් දෙතනා එය පිළිබඳ විචාරතා තියෙනවා. අන්න ඒ වගේ පරිපුද්ගලයාට හෝ පිළිසකට හෝ එවැනි අවස්ථාවලදී ලෝකයාට පිහිට වෙන්න සරසු උත්තරයන් අතර සර්වඥයන් වහන්සේ දේශනායි. යොදුම් ගමන ඉදිරියට ගමන් කරලා තියෙනවා. යොදුම් ගමන ගමන් කරලා තියෙනවා ඒ අය මුණ ගැහිලා ඒ ඇයිට ගෞරව කියන්නේ පිළිස ඒ ධර්මය අවබෝධ කරගැනීමේ හේතු සම්පත් ලබා ගැනීම පිණිස. අන්න ඒ වගේ වාරගාන වැඩම කළ අවස්ථා තියෙන සර්වඥයන් වහන්සේ ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ සත්‍යයන්ට පිහිට වීම උපකාර වීම සඳහා. ඒකට එළෙමේ සත්‍යයෙන් ජීවත් කරගෙනයි සර්වඥයන් වහන්සේ සර්වඥතා ඥානෙ ලැබුවේ. ඒකට ඒ ඥානෙ ලැබනකොට ඒ නාමී ගතේතු අඨිනාම ධර්ම ස්වභාවය අපි සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ තියෙන පරිසම්පදා ඥාන අහතර ඥානයේ සාමාන්‍යයෙන් දන්නා ඥානෙ ඒක ප්‍රබල සාහිත්‍ය විස්තර වශයෙන් ගන්නකොට ඥානෙ දන්නා ඥානෙ දෙවැදෑරුම් වෙනවා. ඒ සාමාන්‍ය ඥානය දකිනකොට අපි කෙනෙක් කුද්ධලේ දකිනකොට මේක ගහක් මේක ගයක් ආදී වශයෙන් සාමාන්‍යයෙන් අපි හඳුන්වන දකින්න ස්වභාවයෙන් හඳුන්වන හැඳිනීමක් තියෙනවා. කුජලයක් තියෙනවා. අහවල් පුද්ගලය අහවල් ගහ අහවල් ගෙදර අහවල් දේ කියන අපි දැනගන්න ඒක සාමාන්‍ය ඥාන නමුත් ඒ මුල් සුඹුළු පොතු පළය අරටු ඒවා ඔක්කොම නුවණින් දකින්න පුළුවන් පැහැය සතහන රසය විශේෂ සියල්ලම දැනගැනීමට ප්‍රවේශ සහිතව ඉස්තර වශයෙන් දැනගැනීමේ ප්‍රවේශ සහිතව ඉස්තර වශයෙන් දන්නා ඥානිකය ඒ ඥානය තමයි ප්‍රතිසම්පදා ඥානිකය ඒ ප්‍රතිසම්පදා ඥාන හතරක් තියෙනවා හතර ප්‍රතිසම්පද ධම්ම ප්‍රතිසම්පද නිරුක්ති ප්‍රතිසම්පද ප්‍රතිභාන ප්‍රතිසම්පද කියන එතකොට මේ ඥාන හතරට අරමුණු සෑම අරමුණක්ම යථාර්ථයේ ඉස්මතු වෙන හැටියට එකෙන් හඳුනගන්න. යථාර්ථයේ ආභෝධයේ හැටියට හඳුනගන්න. ප්‍රේද සහිතව, විස්තර සහිතව හේතුඵල ගන්නා ඥානය තමයි එතකොට අත්පටි සම්බිද ඥානය කියන්නේ. එතකොට කියන්නේ ප්‍රේද සහිතව හේතුඵල හේතුඵල ධර්මයන් මනමින් අවබෝධ කරගන්න ඥානය තමයි අත්පටි සම්බිද ඥානය. ජනක හේතුව, සංපාදක හේතුව, ධාතුක හේතුව කියන තුන් වර්ගයක් වෙන්න එකතු වෙනවා. එකතු වෙනා මේ එක දියුණු කරගන්න ලැබෙනවා. එතකොට මේ යම් කිසිමක් ඇති කරගන්නා වූ හේතුව තමයි ධනක හේතුව. ධනක කාරණා. අවිද්‍යා, තෘෂ්ණා, කර්මාදී ධනක හේතුන් ඒ හේතුන්ගෙන් උපදෙන නාම රූප ධර්මයන්ගේ ධර්මය තමයි අත්නම් වෙන්නේ. එතකොට ඒවා වටහා ගන්න ස්වභාවයෙන් නාම රූප ධර්මයන් තමයි අත්ත ප්‍රතිසංකේත කියලා කියන්නේ. නැවත මෙතර සිටවුන් මෙතරට පමුණවන්නා වූ ස්වභාවයෙන් සිදුවෙන හේතු සම්පත් හේතුපාදක හේතු තමයි සම්පාදක හේතු තමයි ඒ මෙතරට පමුණවන කියන්නේ සංසාරී මෙතර කඩවන ස්වභාවය. එතකොට ආදී මාර්ගයේ සත්‍යයන් නිවනට පමුණවන බැවි සම්පාදක හේතුවක් කියනවා. ආදී මාර්ගයෙන් සත්‍යයන් නිවනට පමුණවන්නා වූ නුවණ. ඒකට කියන සම්පාදක හේතුව කියලා. නිවන් එහි ඵලය. නිවන තමයි එහි ඵලය. සම්පාදක හේතුන්ගේ ඵලාවබෝධය නිවන. එතකොට මේක අර්ථ ප්‍රතිසම්බිද වෙනවා. එතකොට දුමක් දින්නක් නැතුව අවබෝධ කරවන්නාක්මින් කිසිවක් අවබෝධ කරවන කිසිවක් අවබෝධ කරවන හේතුව තමයි ඥාපක හේතුව කියන්නේ සෝතාගතයන් වහන්සේකින් දේශනා කළ ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැරි ඥාපක ඥානය කියලා කියන ත්‍රිපිටක ධර්මයේ අනුව අවබෝධ වන්නා වූ හතේ නාපක හේතු නාපක ඥානි නැත්නම් නාපක ඒ ත්‍රිපිටක ධර්මයේ ඇසීමෙන් දැනගන්නා වූ අවබෝධයේ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයන්ගේ පරාවෝධයෙන් වෙන ඇති වෙන ඥානි අත්පරිසංවිද ඥානි දුෂ්ණා දුෂ්ණාදී කර්මයන් ආදී සත්‍යයන්ගෙන් උපදවන නාම රූප ධර්මයන්ගේ ආවි මාර්ගයෙන් පෙමිනෙන නිවන ත්‍රිපිටක ධර්මයෙන් ඇසීමෙන් දැනෙන නුවණ අත්පරිසංවිද ඥානි. එතකොට මේ ඥානෙ අත්පටි සම්බිද වෙන්නේ අන්නේ යාගේ හේතු ධර්මයන්ගෙන් යුක්ත වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් ඥානෙට කියනවා අත්පටි සම්බිද ප්‍රතිකේක ධර්ම දේශිත ධර්ම වල අර්ථය වර්ධින් නැතුව තේරුම් ගන්න පුළුවන් ස්වභාවය. ඒක තමයි අත්පටි සම්බිද ඥානෙ කියලා කියන්නේ. එතකොට ධම්මපටි සම්බිද ඥානෙ අනේක නාම රූප ධර්මයන් උපදවන අවිද්‍යා තෘෂ්ණාදී හේතුන්ද නිවනට පමුණවන ආර්ය මාර්ග සංඛ්‍යාත සම්පාදක හේතුවද කුසනාකුසල අනේක ධර්මයන් අවබෝධ කරගෙන ත්‍රිපිටකත්‍රය සංඛ්‍යාත නාපක හේතුන්ගේ ප්‍රභේදයෙන් අවබෝධ කරගන්නා වූ හේතු ධර්ම විස්තර වශයෙන් දැනගන්නා වූ ඥානය තමයි ධම්මපටි සම්විද ඥානය කියලා කියන්නේ. එතකොට මේ දැක්වූ අත්පටි සම්බිද ඥානයෙන් දතීතු වෙන පලාවෝදයෙන් දතීතු වූද මේ දෙකම ධම්මපටි සම්බිද ඥානෙ තමයි ඇතුළත් වෙන්නේ. ඒ කියන්නේ අත්පටි සම්බිදාවෙන් හා පල ධර්මයන්ගේ අවබෝධයෙන් ඇති පිළිබඳ දන්නා වූ ධම්මපරිසම්පිට ඥානි යුක්ත පල. හේතු පල ධර්මයන් පිළිබඳ ධර්මයෙන් හා නියත අවබෝධයකින් ඇති වෙන ස්වභාවයේ නිරුක්ති නම් වේ. එතකොට ඒ හේතුන් පිළිබඳව ධර්මය හා නියත සම්බන්ධයේ ඇතිකරවන ස්වභාවය තමයි නිරුක්ති පරිසම්පිට ඥානි කියලා කියන්නේ. නිරුක්ති පරිසම්පිට ඥානි කියන්නේ එතකොට ඒ අර්ථයෙන් දැක්කොට මාගදී බාධා වාසාවේ ව්‍යාකරණ. මාගදී භාෂාවේ ව්‍යාකරණ කියන්නේ පාලි භාෂාවේ ව්‍යාකරණ. සියලුම බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ පාලි භාෂාවෙන්. එතකොට මේ පාලි භාෂාවේ අර්ථ ව්‍යංජන සහිත නිරුක්තිය දක්වන ඒ කියන්නේ ව්‍යාකරණානුකූලව අපුරු හැදෙන, පද හැදෙන, ගාථා හැදෙන ස්වභාවය. ඒක තමයි එතකොට නිරුක්ති පරිසම්පිට ඥානෙ කියලා කියන්නේ මාගදී භාෂාවේ ව්‍යාකරණ. ඒක අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය තමයි නිරුක්ති පරිසම්පිට ඥානෙ කියන්නේ සාමාන්‍ය සම්බන්ධයෙන් නැතව වචනය අර්ථය සඳහා කිසි රෝගයේ පැනවීමක් නැතුව නියම කිරීමක් නැතුව ස්වභාවයෙන් අර්ථය හා සම්බන්ධව සිද්ධ වෙන ස්වභාව නිරුක්තිය. කිසි කෙනෙකුගේ මඟ පෙන්වීමක් නැතුව ස්වභාව අර්ථයෙන් සර්වඥයන් වහන්සේගේ සිතට එන ස්වභාව ලක්ෂණය. අන්නේ ස්වභාව ලක්ෂණයේ තේරුම් අරගෙන මානසිකාරාත්මකව කුසල් ධර්මන සිහිපත් කිරීමේ ශක්තිය තමයි එතකොට සර්වඥයන් වහන්සේටින් ස්වභාව නිරුක්තිය මාගදී භාෂාවෙන් ප්‍රේතක ධර්මය දේශනා කරන ළඟ උතුම් ඥානය තමයි නිරුක්ති පරිසම්පිට ඥානය කියලා කියන්නේ. නැගල පටිභාන පරිසම්පිට ඥානය කියන්නේ අත්ථ පරිසම්පිට, ධම්ම පරිසම්පිට, නිරුක්ති පරිසම්පිට කියන මෙන්න මේ ඥාන තුනේම එකතුව. එකතුවට තමයි කියන්නේ පටිභාන පරිසම්පිට ඥානය කියන්නේ. එතකොට මේ ඥානස්ත්‍රය යදා ක්‍රියා කරගත හැකි ඉහතකී ඥානයෙන් දැනගත යුතු ධර්මය උපමා හේතු උදාහරණ සහිතව මනමින් විස්තර සහිතව තමන්ට දැනගන්න පුළුවන්. අන්නේ දැනගන්න පුළුවන් වෙන ස්වභාවය සම්පිස කෙනෙකුට දැනගන්න ඕන නම් විභංග පාළියේ පරිසම්පිදා මඟ පාළියේ ඔන්න තියෙනවා දැකලා බලලා තේරුම් ගන්න පුළුවන්. විස්තර වශයෙන් දැනගන්න කෙනෙකුට ඔය කීටි අර්ථය කියන්නේ. ඒකට මේ ඥානයන් ලබනකොට සරුවත්යන් වහන්සේ මේ ශක්තිය වෙන කෙනෙක් ලබන ඥානයට වැඩිය බලවත්. දැන් සාසනයේ සිටින්නේ ඔයාගේ පරිසම්පිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා. එතකොට ඒ රහතන් වහන්සේලා ලබන ඥානයයි බුදුරජාණන් වහන්සේගේ ඥානයයි සමගාමීව බැහැ. එකම ඥාන තමයි. බුදුරජාණන් වහන්සේ ලැබුවේ පරිසම්පිදා ප්‍රාප්ත අරිහත් වේ. අනිත් රහතන් වහන්සේලා ලැබුවේ පරිසම්පිදා ප්‍රාප්ත ඥානය පරිසම්පිතා බ්‍රයෙන් නිවන් අවබෝධ කරගන්න පුළුවන් රහතන් වහන්සේලා විතරයි. හැමෝටම පරිසම්පිතා ඥානය ලබන්න බැහැ. පරිසම්පිතා ඥානය සත්‍යදී ලබන්න මොකද කරන්නේ? පරිසම්පිතා ප්‍රාප්ත මහරහත් භාවයට පත් වෙන්න ඕනේ මොනෑ මොකද කරන්නේ? වාසනා කීයක් අර්ථ නිරුක්තියට සතර පුරුදු කරලා තියෙනවා. භාෂා කීයක එකාත්මභාවය නෙවෙයි සතර පාරමිතා පුරන කාලෙදී ආත්ම මේ කියන්නේ භාෂා කීයක් කීයක අර්ථ නිරුක්තිය අන්තර ප්‍රගුණ කරලා තියෙනවනේ පරිසම්පිතා ප්‍රාප්ත මහරහත් භාවයෙන් තමයි. එතකොට මේ මහරහත් භාවයේ යමනකටම මුළු ත්‍රිපිටක ධර්මයෙන්ම අවබෝධය. අවබෝධ ශක්තිය ලැබෙනවා. අරහත් අර ගෙනීමේ ශක්තිය පුරි. එතකොට මේ ගෙනීමේ ශක්තිය තුනේ ගේකම ලබන්න හැමෝටම නැහැ. ඒ ප්‍රාර්ථනා පරිද්දෙන් මේ විදිහට ශාසනික කටයුතු සම්බුද්ධ ශාසනවල කරලා තියෙන්න ඕනේ. එතකොට අනුද්දෝත්පාද කාලවලදී මේ භාෂා ශාස්ත්‍රයේ පිළිබඳ දැනීමෙන් ඉගෙනගෙන තියෙනවා. මේ ඥානයේ ඉස්තරකට මුහු කරා ගිහිල්ලා තියෙනවන ඒ සත්‍යය ළඟා. එතකොට පරිසංගිත ඥානයෙන් ප්‍රකාශඥාන්ත රබින ආර්යයන්ට පහන ආර්යයන් භාවයෙන් ලැබෙන ඥාන විශේෂයක් කියන එක ප්‍රකාශඥායෙන් ලැබෙන්නේ ප්‍රකාශඥායෙන් ලබන්නේ හැම වෙලෙම ලබන්නේ ආර්යයන් වහන්සේ. කියන්නේ ඒ ආර්යයන් වහන්සේන අතර එතකොට විශේෂයෙන් දැන් ඔය පළමුවෙන්ම ආර්ය මාර්ගයට ඇතුළත් වෙන්නේ සෝවාන් මාර්ගඥානයි. එතකොට සෝවාන් මාර්ගඥානිය ලබනකොට ඔය ඥාන හතර ලබන්න පුළුවන්. එතකොට ඒ එහෙම ලබාපු අය අතර අපේ ශාසනයේ වැදගත් ආර්යයන් ආර්ය පුත්‍රයන් හිටියා. ඒ අය අතරින් ආනන්ද ස්වාමීන් වහන්සේ රෝහිත ප්‍රභෝධි තම ධම්මික උපාසක උපාලි රෝහිත තම කුජිත්‍රාව සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මුගලන් මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එතකොට මහා කච්චායන මහ රහතන් වහන්සේ මහා කෝට්ටිත මහ රහතන් වහන්සේ ඒ අය රුවන් මාර්ගඥානෙන්න ඔය අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියන සියුතුරිසි ධ්‍යානමත් භාවද පත්ෙච්ච උතුමන් වහන්සේ. එතකොට අර අනික් අයට වැඩිය ඥානය බලව. කියන්නේ රහත් භාවයේ ලබනකොටම ත්‍රිපිටක ධර්මයේම සියලු ධර්මයේ අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන සියුතුරිසි ව්‍යාපාර භාවයෙන් පරිපූර්ණයි. පරිපූර්ණත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ පරිපූර්ණත්වයට පත් වෙන්නේ ඇයි? අර බගරදී හොඳට භාෂා ශාස්ත්‍රයේ දැනුගත් නිසා. අන්නේ දැනුගත්කම තියෙන නිසා ඒ ශක්තිය ලැබුවා. නමුත් සර්වඥයන් වහන්සේගේ අර්ථ කොට සංවිද ධර්ම කොට සංවිද නිරුක්ති කොට සංවිද ප්‍රතිභාන කොට සංවිදාවට සමගාමීව බැහැ. මේ හේතන හතර පොරවල්. මෙතනකට සර්වඥයන් වහන්සේගේ ඥානෙ පොරොව බලවත්. අන්නේ බලවත් ස්වභාවයෙන් තමයි ওই ඥාන හතර සර්වඥයන් වහන්සේලා ලබන්නේ. එතකොට යමක පාඨය කියන ඥානය තේවාගනි. එතකොට ශ්‍රාවකයන් විසින් නොලැබිය හැකි ලෞකිකා බුදුන්ට පමණක් විශේෂ ලැබෙන ඥානයක් තමයි යමක පාඨයගේ ඥානය. රහත්ී මාර්ගයේ අනිකේ ප්‍රාතිහාර්ය කිරීම මාර්ගයේ අනිකේ. මේ සියලුම රහතන් වහන්සේලා ප්‍රාතිහාර්ය කරන්න සාපෙන්නේ නැහැ. හැමෝටම කරන්න බැහැ මේ අර්ථ ධර්ම ප්‍රතිපාදන නිරුක්ති කියන සියුතුලිසි ව්‍යාපෘතභාවයට පත්ෙච්ච අභිඥානාමි මහ රහතන් වහන්සේලාට පමණයි ප්‍රාතිහාර්ය පාණ්ඩවයන් විකේචනාවේ ප්‍රාර්ථනා පරිද්දෙන් තමයි අර බසර පාරමී පුරාගෙන ආපු හැටියට මේ සත්‍යය සත්‍ය ලැබෙන්නේ. ඉතින් අන්නේ සත්‍යයට වඩා සත්‍යයක් සර්වඥයන් වහන්සේගේ පරමාර්ථ ධර්මයන් මොල් කරගෙන ලබන ස්වභාවය තියෙන්නේ. ධම්මයේ වගේ සත්‍යයක් සර්වඥයන් වහන්සේට තියෙනවා. ඒක ප්‍රාතිහාර්යයේ පෑමේදී රාතන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පාණ්ඩේපාදී එනිසේ සර්වඥයන් වහන්සේට නෑ. එතකොට සාමකයන් වහන්සේලා ප්‍රාත්‍යාරේ පාරා සාසනීයත සාපස්ථාන ලබා ගැනීම ඉදිරි අනාගතයේ පැවැත්මට හානියක් වෙනවා භාග්‍යවතුන් වහන්සේ දැක්කා. දැකලා තමයි සාමකයන් වහන්සේලාට ප්‍රාත්‍යාරේ පෑන්න තහනම් කළේ. එතකොට තහනම් කළේ ඒ ගුණධර්ම පුරාගෙන යනකොට ඒ ගුණධර්ම උපයාගෙන අයිතු ප්‍රයෝජනෙ ලබාගෙන ජීවත් වෙන්න බලන. අදලමින් අදාළම ඉන්නවා. ඒ වගේ පිළිස. එකට කියන්නේ සාධන මොහාවි වෙන වෙන දේවල් කරලා ප්‍රතිපත්ති රැකලා කිලෙස් නිවන නිවනට යනවා නෙමෙයි. වෙන පැත්තකින් හම්බ කරගන්න බලන්න සාසනයේ මිනිස්සු පහදවා ගන්න බලන්නේ ගුණ ධර්මයක් කරලා නෙමෙයි. එතකොට අන්නේ එකේ ඒක ඉදිරියේ බලලා තමයි භාග්‍යවතුන් වහන්සේ රහතන් වහන්සේලාට බව හිම කරන්න කිපන්නේ. ඒ කියන්නේ සාසනයේ ප්‍රයත්නකට බාධා වෙනවා. සාසනයේ ප්‍රතිඵල ලබන්නේ හැම කෙනෙක්ම ප්‍රතිපත්ති රැකලා. ප්‍රතිපත්තියෙන් තමයි සාසනයේ ප්‍රතිඵල ලබන්නේ. ප්‍රතිපත්තිය පුරන්නේ නැතුව සාසනයේ ප්‍රතිඵලයක් ලබන්න බැහැ සාසනික. දැන් ගොඩ ඒ ප්‍රතිපත්ති දුන්න ගුණගරුක වෙනකොටයි ඒවා ලැබෙන්නේ. නමුත් ඒවා නොකර සිව්පස්සේ ලබන්න යනවා. අන්නේ කියන්නේ යමෙක් වළක්වන්න තමයි අර තමතන් වහන්සේලාට පවන් සාධ්‍යාරේ තහනම් කරන්නේ. ඒ කියයි සි ප්‍රයෝජනේ ලබනවා කියලා ඉදිරි අනාගතේ බලන්න. එතකොට රහතන් වහන්සේලාට එවැනි දේවල් කරන්න එපා කියලා ශාසනය පිළිහෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේලා තහනම් කළා නම් අද ප්‍රදර්ශනායට කියන දෙයක් නැන්නේ. කියන්නේ ඒවා යන්නේ ඔක්කොම සතුන් ශාසනය පිළිහෙන. තමන් ගුණවත් කියලා ලෝකයට අගවන වස්තු උපයා ගැනීමේ මාර්ගයෙන් යන්නේ. එතකොට කෙලෙස් තවන වීදියේද තියෙන්නේ? කෙලෙස් වැඩි කරන එක තියෙන්නේ. වැඩි කරන එකෙන් තියෙන්නේ. අන්නේ කෙලෙස් වැඩි වෙනවා සාසනය පිළිහෙනවා කියන අනාගත සංඥාණයෙන් දැකලා තමයි ඒව බලන්නේ. ඒ නිසා තමයි අර ගුණ ධර්මයක් පුරනකොට පීත්‍ති ප්‍රසංසා ලාභ සත්කාර නැතුව පුරන්න කියන්නේ. ඒවට වැටුණත් එහෙම අර ප්‍රාතිහාර්ය කරාම කෙලස් තමයි ප්‍රාතිහාර්ය කරන්නේ. ඊවල පිටින් පාන තේනාසන ගිලානම් පත්ති හොයන්න තමයි ප්‍රාතිහාර්ය පාණ්ඩේ. අන්න ඒක තහනම් කරන්න තමයි භාග්‍යවතුන් වහන්සේ උත්කරේ. එහෙම කළොත් එතන ශාසනයට ගැළපෙන්නේ නැහැ. ඒ ගැළපෙන්නේ නැති නිසායි ඒක දේශනා කළේ. එතකොට අන්න ඒ වගේ ස්වභාවය අපි නුවණින් දැනගෙන අපේ යම් කිසි ප්‍රතිපත්තියක් තියෙනවා නම් ඒ ප්‍රතිපත්තිය දානම ජීවත් වෙනා එයින් ලබන ගුණධර්මයක් වලින් පෝෂණය වෙනවා නම් අන්නේ පෝෂණය වීම ශාසනයේ දිගුකල් පැවැත්මට හේතුවක් වෙනවා. සමණ්ඩ සතර කෙටි කරගන්න පාරමිතාවක් බවට පත් වෙනවා. අන්නේ පත් වෙන ස්වභාවයයි සර්වඥන් වහන්සේගේ ශාසනයේ තුලින් කියවෙන ලොකුම ආදර්ශය අපිට ගන්න. එතකොට ඒ වගේ ගුණ ධර්ම පුරන්න ඕන. එතකොට සර්වඥන් වහන්සේගේ මහා කරුණා සමාපත්ති ඥානය අර අනිත් සෙනිකුගේ කරුණාවට වැඩි බල. ඒ කියන්නේ කරුණා ගුණය බුද්ධ ගුණ වලින් ඉතාමත්ම මහත් උසස් වූම ගුණයක් තමයි කරුණා ගුණය. බුදු බවෙහි පදනම කරුණා. බුදුනා බුදු ගුණෙහි බුදු බවේ පදනම තමයි මහා කරුණාව. ඒකට මහා කරුණා පිළිබඳව සාර ග්‍රන්ථයක් උනත් සම්පාදනය කළ හැකි රත්නත්‍රයේ ගුණ දැක්වෙන විශේෂ ගුණානුභාවයක් තියෙනවා. ඒකට දුක්ඛිත සත්‍යයන් ගැන කම්පායන ඔවුන්ගේ දුක නොවිසන ස්වභාවයේ දුක්ඛිතයන් දුකෙන් මුදවා ගැනීමේ කැමැත්ත නමෝ තථාගතයන් වහන්සේගේ මහා කරුණාව ඉතාමත්ම මහත් වෙනවා. අන්නේ මහත් වූ ස්වභාවයෙන් තමයි අපි සර්වඥන් වහන්සේ කෙරෙහි බලගන්න ඕනේ. ඒකෝ මේ ඒ ගුණේ දරන්ද ඒ තමන් වහන්සේගේ ඒ සත්‍යයන් සම්බන්ධ වැත්තා වූ කරුණාවෙහි කුඩා මහත් බව ප්‍රමාණීකල නිසා කරුණාවට ලක්වන පුද්ගලයා සෝමත් කිරීමේ හැකියාව පරිත්‍යාගයන් අනුව මැරෙන්න යන දරුවෙකු බේරා ගැනීම වෙනි මව් කෙනෙකු වගේ අර දුක්ඛිත සත්‍යයන් දැකලා ඒ දුකෙන් මුදවා ගන්න තමන්ගේ ආත්ම ශක්තිය සම්පූර්ණයෙන්ම යොදවන අවස්ථාව තමයි මහා කරුණා සමාපත්ති ඥානයෙන් පෙන්නු කරන්නේ. ඒකට ඒ වගේ දැන් මව් කෙනෙකුට දරුවෙක් නැති වෙනකොට ඇති වෙන ශෝකයක් තියෙනවා. මේ ශෝකයෙන් ඒ ශෝකයෙන් මුදවා ගන්න මෙතන ශෝකයෙන් දෙකත් අනි දුකෙන් දරුවා මුදවා ගන්න බලන්න. එතන ශෝකයක් එක්කේ භාග්‍යවතුන් වහන්සේට එහෙම ශෝකයක් නැහැ. ශෝකයක් නැතුව මේ සත්‍ය සත්‍යමුදින් ඊතර කරවන්නයි සර්වඥයන් වහන්සේලාගේ බලාපොරොත්තු තියෙන සත්‍ය කරුණාව නිසා පරිත්‍යාග නොකර පරිත්‍යාගයක් නැහැ. එතකොට මේ කරුණාවුනේ ලබන්න සංසාරේදී නොකරපු පරිත්‍යාගයක් නැහැ. හැම දෙයක්ම පරිත්‍යාග කරනයි මේ කරුණාව ලැබෙන්නේ. එතකොට ඒ ශක්තිය අපි ඒකටයි අර සත්‍යයන් දුකට පාත්‍ර බහවෘතානස අසරණ සත්‍යයන්ට පිටවන පිණිස දාන පාරිවිතා පිළිම වශයෙන් සාගර ජලයේ පරදම සිරුරෙන් දේදන් දීලා තියෙන මහ පොළව පරදම ඇඟමස් දන් දීලා තියෙන මහ මෙර පරදම පොතුන පලන් හි දන් දීලා තියෙන මහ ආදී තර පරදම අන්‍යයන් උදෙසා සතාගතයන් වහන්සේට පරිත්‍යාග කරන මහා පරිත්‍යාගශීලී කරුණාවෙහි මහත් බව නිසාම ඒ කාරණයේ අනුවම මාපියාදී සෙස්සන්ගේ කරුණාවට වඩා බුද්ධ කරුණාව ඉඳාමත්ම ශ්‍රේෂ්ඨයි. මාපියන්ගේ කරුණාව කියන්නේ තමන්ගේ දරුවන් දෙතරන්නේ මහා කරුණාව කියන්නේ තීර්ථත්වය. අන්නේ තීර්ථත්වයන්ට සුදුසු කරුණාවක් තමයි සර්වඥයන් වහන්සේට ඒ දුක්ඛිත සත්‍යයන් අරමුණ කොට ඇති වෙන ධර්මතාවයක් කියන්නේ. සර්වඥයන් වහන්සේගේ සම්තානේ පහළයි. ඒක සත්‍යයන්ගේ දුක්ගති වීමට නොවන තිබිය යුතු නොවන මගායට ඇත්තේ සත්‍යයන්ගේ දුක් වලින් මුදවන්න ඉතා සුළු කොටසකට පමණයි. එතකොට සුගති වශයෙන් සැලකනම් දිව්‍ය මානස දසුන ආදී ලෝකවල වෙන සත්‍යයන්ගේ දුක්ඛිත තත්ත්වය සර්වාකාරයෙන් සුචිත භාවයේ භාත්‍රයේ නොකත් කොතනකවත් නැති සර්වඥයන් වහන්සේගේ කරුණාව සතර පක්ෂයන් ගිරීම පවතින. දැන් එහෙම කරුණාව තියෙන අයගේ ඒ අන්‍යම් අවස්ථාවලදී තමන්ගෙන් යැපෙන තමන්ගේ කොට්ටාසේ ඉන්න එක එක ප්‍රවේද සහිතව කරුණාව ඇති වෙනවා. එහෙම කරුණාව සර්වඥයන් වහන්සේගේ නෑ. සර්වඥයන් වහන්සේගේ තියෙන්නේ සමස්ත සකල සත්‍යයන් කෙරෙහි නැති කරුණාවක්. අනේ කරුණා ගුණය මහත් බව තේරුම් අරගෙන තමන්ට මොන විදිහේ විපත්ති කරන්දා කොහෙට වුණත් සතරගයන් වහන්සේ කරුණා ගුණය ජීවිත දක්වා තමන්ට ළඟට එන අර දුර්වලයන් ඉන වෙලාවේ දුර්ථකයෝ ඉන වෙලාවට එයයි කිරේ පුදුමාකාර කරුණාවකින් ඒ අය සෑම කෙනෙක්ම තමන්ගේ ශ්‍රාවකයන් බවට පත් කරගෙන තමන්ගේ ගුණය ඒ අය වෙත යොමු කරන ශ්‍රාවකය වෙනුනසන අරිහත්ත්වයට පත් වෙන්න අසනසක්තිය ඇති කරලා දුන්නා. ඒකට මේ ගුණායන් යෙදීමේ මැදීමේ යෙදීම දෙව්දත් ස්වාමීන් වහන්සේ කළාට බුදුරජාණන් වහන්සේ මේ ඒ දුන්නේහි තමා දුනුදිය අදින වෙලාවෙන් බුදුරජාණන්ගේ ජීවිතය කවදකටවත් පක්‍රමයකින් නසන්න බෑ. බුද්ධ ශරීරය නොකමැත්තෙන් ප්‍රවාහ කරන්න බෑ. දුනුදිය ඇද්ද මිස දුනුආයට ඒ දුන්න නොකල හැකි ක්‍රියා කරන්න බැරි වුණා. ඒකෝට ඒ ශරීරයේ ගල්ුණා යන්ත්‍රයක් මේ අවරණ කලක රෝගයේ ශරීරයේ දුක් වේදනා ඇති වෙලා මහා බයක් ඇති වෙන තථාගතයන් වහන්සේ උන්ටකලා කාර්මිකව දරුවෙකුට අමතන්නාන්සේ බිය නොවේව කියලා මුරුදු අදහසින් කතා කරනකොට ඒ දුර්දී ඔක්කොම විමතවලා සර්වඥයන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ ශක්තියක් සර්වඥයන් වහන්සේ කියනකොට මහා කරුණාව නිසා ඒවා සිදු කරන්නේ. අර පූජිකාතිස්ස ස්වාමීන් වහන්සේට අන්තිම මොහොතේ පිහිට වුණා වගේ. සෝභාග දඩුවට අන්තිම මොහොතේ පිහිට වුණේ අර අසරණ බවට පත් වෙනකොට. ඒකෝ මේ අසරණ බවට පත් වෙන අසරණ දඩුවන්ගේ අසරණ අයගේ දුකට පිහිට වෙනවා. ඒකෝ මේ දුකට පිහිට වෙන්න ඒ වෙලාවෙ හැටියට සර්වඥයන් වහන්සේ හැර අන් කෙනෙකුට බෑ. කියන්නේ කුටි ගත සිත් ස්වාමීන් වහන්සේගේ ශරීරයේ සම්පූර්ණයෙන්ම කුමිලා ගියා. කුමිලා ගියා පාස් කාණේ පිටස සම්පූර්ණයෙන්ම අයින් වුණා. අයින් වෙලා අසරණ බවට පත් වෙන අනාථ වුණා හැටියට තමයි කාලය ගත කරේ. එන්නේ මේ වෙලාවේ තමයි සර්වඥයන් වහන්සේ පිළිදුනේ උපකාරු. ඒ වෙලාවේ කාටවත් කියේ නැහැ. තමාමගේ නිහම නිහයි ගැටගෙන ගිහිල්ලා උන් වතුර පත් කරා. පත් කරන ඒ කුණු මුට්ටිය අර ස්වාමීන් වහන්සේ ඉන්න තැනට ගෙනියන්න හදනකොට තමයි මිත්‍රන් අතලා දැක්කේ. ඒකෝ තමයි ස්වාමීන් වහන්සේ ගෙනියන්න කියලා අදින්දි ඒ අය පිළිගත්තා. පිළිගෙන වාග්යපෙන් වහන්සේමයි අර සතුරු ස්වාමීන් වහන්සේගේ ශරීරය සුද්ධ පවිත්‍ර කරලා සතුරු ඔක්කොම සෝදලා දීලා චිත සංපාංශණයට පස්වෙනෙන් පස්සේ තමයි ඉසෙන්තර ඉඳගෙන ධම්ම දේශනා කරන අරියත් වෙත පත් වෙන්නේ. ඉතින් සර්වඥයන් වහන්සේ කෙනෙක් හැර වෙන කෙනෙකුට දෙන්න මේ මොහොතේදී පිහිට වෙලා නිවන් දක්වන්න වෙන කෙනෙකුට බැහැ. ඒකයි මහා කරුණාව කියලා කියන්නේ. එතකොට සෝපාක දඩුවගේ අසරණ භාවයේ පිහිටුනේ රහත් වීමට පින් ඇති දඩුවෙක් නිසා. ඒත් අන්තිම ධාතිය පන් රද ගහනවර ගුණයෙන් ඉවදුනේ. ඉපදිනා මේ ශක්තිය සාමාජිකින් ඔහුගේ පියා නැති වුණා. ඉන්පසු සුරු පියා පෝෂණය කරමින් සිටියේ හොර හත්නාවුදු වයසට පත් වෙනකොට අර සුරු පියා දැකියේ සිටිය දරුවත් එක්ක අමනාපකම් ඇති කරගන්න උඩ තමයි හොරහර කරගන්න උඩ තමයි මේ අමු සොරට අරන් ගිහිල්ලා අර මිනිහෙක් බැඳි. මිනිහෙක් බැඳ අකරණ බවට පත් කළා රාජිකා. කිසිය කෙනෙකුගේ පිළිසරණක් නැති අහිංසක ස්වභාවයකට පත් කරා. පත් කරනා ඒ පස්කින ජීවිතේ හින්දා නුත් එතෙන්ද මිනිය දැන්නේ සතුට මඟට. එතනයි. නුත් පස්කින වයිද සත්‍යයේ ඉන්නේ පස්කින වයිද සත්‍යයේ කියලා කියන්නේ නිවන් දකින ආත්ම භාවය. පහත් භාවයට පත් වෙන්නේ පහත් වෙනකම් කිසි කෙනෙකුට අනුග්‍රහ කරන්නේ නැහැ. ඉතින් ඒ ජීවිතයේ පීඩාව එනකොට තමයි මධ්‍යම රාත්‍රියේහි විලාප කියමින් හඳට පටන් ගත්තේ. ඒ වෙලාවේ තමයි තථාගතයන් වහන්සේ රෝගය දිහා බලනකොට උපේඥාන්වහන්සේ නුවරට පෙන්නේ. විහාරයේ සිටම ඒ දරුවාගේ මෙතෙට සහනයක් ලබා ගන්න ආලෝකයක් පිහිටුවා. විද්‍යෝනා මොකද සර්වඥයන් වහන්සේ පෙන්නන ආකාරයෙන් දැකියෝ. දක්වන ඒ ධාර්මයේ කාලයේහි තමන්ගේ මව්පියන් ළඟ ඉන්නා හා සමාන ආස්වාදය ඇති කෙරේ. ඇති කරනවා තමයි ඒ රෝමාග සුවාන් ඵලයට පැමිණ එකෙනෙහිම බුද්ධාන් භාවයෙන් බුද්ධ බන්ධනේ හිඳිලා වැළවතන ගඟ කුටියේ ඉදිරියට යෙවුණා. ඒ කියන්නේ උත්තරපද ගාථාව කියනකොට සුවාන් මාර්ගඥා දෙන්න ලැබුවා. ලබනකොටම අර මිනිහෙන් තිබෙන බන්ධන ඔක්කොම ගැලවෙන කොට ඉන්දියෙන්න සර්වඥයන් වහන්සේගේ නඩගුටියේ ඉස්සරහට යන්න සැරසු. සෝපාග දරුවට. දුරට අන්නේ වෙලාවේ තමයි ඒ ඉදිරියට පැමිණියේ අර සෝපාගට අර පිටවේ. එතකොට ඒ වෙලාවේ තමයි සෝපාගේ මල පසු දින උදෑසන පොව නැටි බව චෝල්තෝ දැනගෙන සුදුපියාද කියලා දැනගන්න නරබී අර බුදුරජාණන් වෙත වැඩමකදී ගියේ අර දරුවා නැති ශෝකේ කියන්නේ. දරුවා ගැන නිවසුවා ගිහින් බුදුරජාණන් වහන්සේ. අන්නේරවට නම් බුදුරජාණන් වහන්සේ ඉති බලයෙන් අර දරුවා නොපෙනෙන්නට අදහස් කරා. අදහස් කරන අම්මට දාන දේශනා කළා. අම්මට කියන බණ අහලා ශෝභාග අරියත් වෙන පස් කරා. පස් වෙනින් පස්සේ තමයි මේ සිද්ධි වෙන්නේ. ඒ විචාරයෙන් ඒ වාගේ ප්‍රකාශයෙන් අන්තිර දක්වන සොම්නසට පත් වෙන සෝභාග ආරියත්තේට එන්නේ සිටී. ප්‍රකාශයෙන් අන්තිේ සමීපයේදී පැවිදි කරවා ගත්තා. පැවිදි කරලා තමයි අර සත්‍යයේ සාමනීරයන්ට දුන්න අර පිළිස් පොතේ තියෙන ප්‍රශ්න 10 ප්‍රකාශයට පත් කළේ ඒක නාමකින් දේ නාමකින් කියලා තියෙන ඒ ප්‍රශ්න 10 ප්‍රශ්න 10කට අසා වදාලා ඒවාට පිළිතුරු දීමෙන් කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ උපසම්පදා ගුණෙහි පිහිටිය. සාමණේර උපසම්පදා දෙන්නේ තමයි ප්‍රශ්න ඉදෑරීමේ දුන්නේ. එතකොට ඒ ඔක්කොම දුන්නේ සර්වඥයන් වහන්සේ අර කරුණා ගුණේ. අන්නේ විතරයි කියන්නේ වහන්සේගේ වටිනාකම අපට කියලා නිම කරන්න බැරි. ඒක මේ සර්වඥයන් වහන්සේගේ බුද්ධ ඥානයේ තියෙන කරුණා ගුණයේ තියෙන වටිනාකම. එතකොට බුදුන් වහන්සේගේ සර්වඥ සාඥානයේ තියෙනවා. එතකොට අතීතයේ පිටපත්. සිහි කරනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඥානෙ හැකිලෙන්නේ. අතීතයේ කොච්චර දුරට අතීතයේ එහෙම දැන් ඇති බලන්න බෑ කියන ස්වභාවය නෑ. අනිත්‍ය සීකරණ තා කාත්ම සීකරන්න පුළුවන්. අතීතයේ සංසේ උද්දස්ස භගවතු අපටිහත ඥාන. අතීතයේ සීකරන්න හැටට බලන්න පුළුවන්. මොකද අනාගතංසේ උද්දස්ස භගවතු අපටි අතඥාන. අනාගතය බලනකොට ආයේ සීමාවක් නෑ. පටිච්චුප්පන්නාන බුද්ධාස්ත රගවතු අපටිය ඥාන. වර්තමාන ජීවිතයේ යම් දෙයක් ඇහුවොත් ඕනම දෙයක් කියන්න පුළුවන්. එතකොට අතීතයේ අනාගතයේ වර්තමානයේ මොනම ප්‍රශ්නයක් වුණත් සර්වඥයන් වහන්සේගෙන් යම් කෙනෙක් ඇහුවොත් ඒ සාරාංශයෙන් ඒ ප්‍රශ්නෙට පිළිතුරු නිසියාකාරවම අවබෝධ කරවන්න පුළුවන් සත්‍යය තියෙනවා. ඒකෝ සර්වඥයන් වහන්සේ සිතන සිතිවිල්ලක් තියෙනවා නම් ඒක ඥානීය පෙරකොට පිටනවා. කතා කරන වචනයක් තියෙනවා නම් ඥානීය පෙරකොට පවතී. ක්‍රියාවක් කරනවා නම් ඒ ක්‍රියා කරන සෑම මොහොතක්ම ඥානීය පෙරකොටමයි පෙරමයි පවතී. ඥානීය තොරව සර්වඥන් වහන්සේගේ ක්‍රියා කර්මයක් කර්මයක් නැහැ. ඒකයි සර්වඥතා ඥානීය තියෙන බලවත් ස්වභාව ලක්ෂණය. අන්නේ විදිහට ඥානපක්ෂය ගැටි උතුමා මහන්සේ කෙනෙකුගේ ගුණය අපට අනන්ත අපරිමාණ ගුණස්කන්ධයක් තියෙනවා. ඒකට අන්නේ වාගේ සත්‍ය සර්වඥන් වහන්සේගේ තියෙනවා. ඒකට අනාවරණාදී කියන්නේ ඇසෙත ඔත්නම් විද්‍යාවේ ආවරණය වූක් නොව යම් කිසි දෙයක දැකීමෙන් එක පරතරයටම දකින්න ස්වභාවයක් සර්වඥයන් වහන්සේගේ සත්‍යඥාන ආවරණයක් නැතුව අනාවරණ ඥානෙ දකින්න පුළුවන්. කියන්නේ ආවරණයක් නැහැ සර්වඥයන් වහන්සේ දකින හැම දෙයක. අතුලතම පරමාර්ථයටම යනවන යන. මේ ඇසීමක් නැහැ. දැන් අපි දැන් උපමාවක් කරමින් පොල් ගෙඩියක් වගේ දෙයක් බලනකොට අපිට බලනකොට පොල් ගෙඩිය මොකද්ද පේන්නේ? පොත්තනේ. පොල් ගෙඩිය පොත්ත පේන්නේ. සර්වඥයන් වහන්සේ බලනකොට ඔව් පොල් ඇතුලේ කියන්නේ පොත් පොත්ත යටි පොල්පත් තියෙන පෙප්පේ. නැගල පොල්පත් පෙේ. නැගල පොල් මඩේ පේනවා. ඊළඟට වතුර පේ. අර වගේ ඇතුළට කාදින සත්‍ය නුවණක් පේ. ඒවා යථාර්ථය දැක්කාම ඇතුළට කාවුනේ. ඒ වගේ කිසිම ආවරණයක් මේ අනාවරණයෙන් ඔක්කොම පේ. කිසිම හැකිලීමක් නැහැ. ඒක තමයි සර්වඥතා ඥානාවේදී අනාවරණ ඥානය කියන්නේ. නන්නේ ඥානය දියුණු කරගන්නයි අපි කුසල ධර්ම වල සිය දීපවාගෙන මනසිකාර කරා. අනේ නිසා බුදුරජාණන් වහන්සේලාගේ සත්‍යය පරිසම්පදා මාර්ගපාලයේ දේශනා කරන්නේ බුද්ධෝති චේනත් තේන බුද්ධෝ. කවර අර්ථයේදී බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ. ඒක ආර්ය සත්‍යය අවබෝධ කරගෙන කරවපෙන් කලබනි බුද්ධ කියන්නේ බුද්ධිතා සත්‍යානීති බුද්ධෝ කියන්නේ ඒක. ආර්ය සත්‍ය හතර අවබෝධ කරගත්ත නිසා. ළඟට බෝධිතා පදායාති බුද්ධෝ. එතකොට ආන්‍යන්ගේ సంతානේද ආර්ය සත්‍ය හතර අවබෝධ කරවපු නිසා බුද්ධ කියන්නේ. සත්‍ව ධර්මානිතාය බුද්ධෝ සියංග තබ්බෙනි බුද්ධ කියන්නේ. දවසෙන් සම්මන් හිතාය බුද්ධෝ ධර්ම දර්ශනිතාය බුද්ධෝ සියල්ල දක්නා දෙයිනු සියල්ල දන්නා දෙයිනු බුද්ධය කියලා කියනවා. එතකොට අනන්‍ය නේයතාවු බුද්ධෝ අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුතු නොවන බැවින් බුද්ධය කියලා දෙන. අන්‍යයන්ගේ උපකාරයක් නැතුව තමන්ගේම උත්සාහයෙන් එතන අවබෝධ කරගත්ත නිසා. ඉසවිතාය බුද්ධෝ කියන නානා ගුණයෙන් වෙහි කියන ඒවා යටපත් වෙන කිස්මක හේතු ප්‍රභාවයෙන් බුද්ධය කියලා කියන. ඊනාසව සංකාතේන සංකාතේන බුද්ධකාමාදී ශාස්ත්‍රව ධර්මය නැතුවෙන් බුද්ධය කියලා කියන. නිරූපණේක සංකාතේන බුද්ධෝ. එතකොට උපක්ලේශ රහිතව බුද්ධත්වය අවබෝධ කරගත්ත නිසා බුද්ධය කියලා කියන. ඊළඟට ඒකාන්ත වීත රාගෝති බුද්ධෝ, ඒකාන්ත වීත දෝසෝති බුද්ධෝ, ඒකාන්ත වීත මෝහෝති බුද්ධෝ. ඒකාන්තයෙන් රාගය දුරු කර නිසා, දේශය දුරු කර නිසා, මෝහය දුරු කර නිසා බුද්ධය කියලා කියන. මේ බුද්ධ සත්‍යය දිනු කරගත්ත ආකාරයේ අනුව ඒකාන්ත නික්ලේශිතෝති බුද්ධෝ. කොට ඒකාන්තයෙන්ම සිය නික්ලේශී භාවයට පත් කරන නිසා බුද්ධය කියලා කියන. එතකොට ඒ සත්‍ය සර්වඥයන් වහන්සේ තියෙනවා. ඒකායන මග්ගංගතෝති බුද්ධෝ. ඒකායන මාර්ගයෙන් ගමන්ගත් නිසා බුද්ධය කියලා කියන. ඒකෝ අනුත්තරෝ ධම්මා සම්බුද්ධං අභිසම්බුද්ධෝති බුද්ධෝ. කියනකොට එකලාව අනුත්තර සම්මා සම්බෝධියට අධිගමනය කරන නිසා බුද්ධය කියලා කියන. එතකොට ඒ සත්‍යයෙන් අබුද්ධ විහෙතස්සා බුද්ධෝ. අබුද්ධිය හේතු නිසා බුද්ධය කියන. බුද්ධ විහෙතස්සා බුද්ධෝ. දොර බුද්ධිය ලැබූ බැවින් බුද්ධය කියලා කියන. ඉතින් මෙන්න මේ වාගේ අටවෙනි සමන්නාගත උත්තරයන් වහන්සේගේ ගුණය අපට කියලා නිම කරන්න බැරි තරම් බුද්ධ කියන නාමයෙන් හඳුන්වනවා. ඒකට බුද්ධ කියන තමන්ගේ අත්‍ය ආර්ය සත්‍ය සතනාකාරයෙන් අවබෝධ කරගත්ත නිසා බුද්ධ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගත්ත නිසා බුද්ධය කියලා කියනවා. සංඥාන්ට අවබෝධ කරගන්න නිසා බුද්ධය කියලා කියනවා. එතකොට ඒ ස්වභාවයෙන් ආර්ය සත්‍ය හතර, ඒකෙන් දුක්ඛ සත්‍ය අර්ථ හතරකින් යුක්තව අවබෝධ කරගත්තා. පීලන සංකප්ප සංකාග විපරිණාම කියන අර්ථ හතරකින් ওই දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා. ඒ කියන්නේ මෙතන පීලන කියන්නේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමෙන් පෙළෙන ස්වභාවය. ඇතිවීම නැතිවීම නිසා පෙළෙන නිසා දුකයි. හේතුවකින් හටගත්ත නිසා දුකයි සංකත. එතකොට සංතාප කියනකොට එකලොස් ගින්නෙන් දැනෙන නිසා දුක්ඛ සත්‍යයි. ජරා මරණයේ ශනයක් පාසා පෙරෙන නිසා විපරිණාම. එතකොට දුක කියලා ගන්නකොට ඔය හතර ආකාරයෙන් තමන්ගේ හිතට දුක දැනෙනවනම් ඔන්න දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා කියන තමන්ද දැනගන්න පුළුවන්. ඊළඟට ආජීවන නිදාන සංයෝග පරිබෝධ කියන අර්ථයෙන් සම්මුදේ සත්‍ය යොත්යි. සම්මුදේ කියලා කියනකොට තෘෂ්ණාවනි, තෘෂ්ණාවත් හතර ආකාරයෙන් අවබෝධ කරගන්න ඕන මොනවද? නිදාන කියනකොට මේක පංචස්කන්ධයේ දුකට නිදානය. පංචස්කන්ධයක් ඇති හැම කෙනෙක්ම දුකෙන් තමයි ඉන්නේ. එතකොට මේ පංචස්කන්ධය තමයි මේ නිධානයේ කොට පවතින්නේ. එතකොට පංචස්කන්ධයේ නිධානයේ කොට පවතින ස්වභාවයෙන් යුක්තයි. එතකොට ආයෝන කියනකොට උපදින උපදින තන රස කරන ස්වභාවයෙන් ආයෝනයි. උපදින උපදින තන රස කිරීමේ ආසාවකම තියෙන සංඝාවේ ස්වභාවය. ඒක අනුමුදු කරගත්තා. එතකොට සංයෝගයි දුකෙන් දුකට බඳින දැන් දුකෙන් දුකට පත් කරන දැන් තමයි ස්කන්ධ නාම රූපයන්ගේ ස්වභාවය දුකෙන් දුකට පත් කරන ස්වභාවය. ඊළඟට පරිබෝධ මගඵල නිවන් සුව ලබන්න නොදී බාධා කරන ස්වභාවයේ තෘෂ්ණාවේ ස්වභාවය. එතකොට මෙන්න මේ අර්ථ හතරෙන් යුක්තයි සමුදය සත්‍යය.
ඊළඟට නිස්සාරණ විවේක අසංගත අමත කියන අර්ථ හතරෙන් නිරෝධ සත්‍ය යුක්තයි. ඒකෝ නිස්සාරණ කියන්නේ සසර දුකින් නික්මින බව. නික්මෙන්නේ කවදා හරි නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න. එතකොට විවේක කියන්නේ නාම රූප ස්කන්ධයන්ගෙන් දුකෙන් අමිෂ්ඨ බව. නාම රූප ධර්මයන්ගෙන් නිෂ්ඨ බව නෑ අමිෂ්ඨ බව තේරුම් අරගන්න ඕන නිරෝධ සත්‍ය අවබෝධ කරගන්න ඕන. නිස්සාරණ විවේක. අසංගත කියන්නේ හේතුවකින් හටගත් නොවන බව. එතකොට ඒ ස්වභාවය. අමත කියන්නේ මරණය නැති බව. ඔය අර්ථ හතරෙන් යුක්තයි නිරෝධ සත්‍ය. සමන්වහන්සේ අවබෝධ කරගෙන අන්‍යයන්ට අවබෝධ කරේවා. ඊළඟට නීයාම හේතු දර්ශන ආධිපතියාපි යුක්තයි මාර්ගසත්‍ය. නීයාම කියන්නේ නිවනට පමුණුවන. මම අරමුණු කරන්නේ. නීයාම හේතු. එතකොට නිවනට හේතු කුසල් ධර්මනේ. එතකොට නීයාම කියනකොට අරමුණු කිරීම වශයෙන් නිවන් අරමුණු කරන්න ඕන. ඊළඟට හේතු කියනකොට නිවන් පසක් කිදීන්නේ හේතුව. දක්ෂණාට කියනකොට ලක්ෂණ ස්වභාවයෙන් නිවන අර දකින ස්වභාවය. ආධිපතිය කියනකොට අනාථ අසරණ භාවයෙන් ඉක්මවා ඉන් නැගී සිට ඇති වෙන ඉසුරුමත් බව. මෙන්න මේ ස්වභාවයෙන් යුක්තයි නියාම හේතු දර්ශන ආධිපතිය කියන අර්ථ හතරෙන් යුක්තයි ආදී මාර්ග සත්‍යය. අන්නේ ස්වභාවයෙන් යුක්ත උතුමන් වහන්සේ තමයි බුද්ධ කියන නාමයෙන් හඳුන්වන්නේ. ඉතින් අන්නේ වාගේ උතුම් ගුණවලින් යුක්ත උතුමන් වහන්සේගේ ගුණ අපි ජීවත් වෙනකොට අපේ සිතට ලොකු සහනයක් සතුටක් සැනසෙල්ලක් ලබන්න පුළුවන් වාසනා ගුණයක් අපට ලැබෙනවා. අන්නේ වාසනා ගුණයකින් යුක්ත දිනක් ලබන්නේ සුදුසු ජීවිතයක් ලබන්න අපට මේ උතුම් කුසලයක් පිහිට වේවා උපකාර වේවා කියන ප්‍රාර්ථනා සිතේ දරාගෙන අපි ගුණ උතුම් ගුණ ශීපාත් කරමින් සර්වඥන් වහන්සේගේ උතුම් ගුණය තුළින් චිත්ත පාරිශුද්ධිය ලබාගෙන තම තමාගේ ශාසන පරමාර්ථයෙන් උතුම්පත් කරගන්නේ මේ උතුම් කුසල චිත්තය පීඨ වේවා උපකාර වේවා කියන පාරිශුද්ධ චිත්තයෙන් කුසල ධර්මයේ පිහිට පිහිටවාගෙන මනසිකාරය යෙදෙමු.